මම පාඩම පටන් ගන්න කලින් ඔයාලට ලස්සන ගීතයක් සවන් දෙන්න යොමු කරන්නම්කෝ. හරි දුවේ පුතේ, ඔයාලා දැන් ලස්සන ගීතයකට සවන් දුන්නනේ. මොනවද මේ ගීතයෙන් කියවුනේ? ඔව්, ඔයාලා හිතුවා හරි. පෝෂණ ඌනතා නේද? නීරක්තිය, දුෂ්පෝෂණය, මේවා ගැන අපි කතා කරන්නේ පෝෂණ ඌනතා පාඩමේ. ඒ කියන්නේ 12 ශ්‍රේණියේ 3 වන නිපුණතාවය වන ශ්‍රී ලංකාවේ මානව පෝෂණ ඌනතා හඳුනාගෙන ඒවා වැළැක්වීමට ක්‍රමවිධි සැලසුම් කරයි කියන නිපුණතාවේ 3.1 නිපුණතා මට්ටම වන ශ්‍රී ලංකාවේ පෝෂණය පිළිබඳ තොරතුරු විමර්ශනය කරයි. එහෙනම් දුවේ පුතේ, අපි බලමු මේ පෝෂණ ඌනතාවයක් කියන්නේ මොකක්ද කියලා. සිරුරට දෛනිකව අවශ්‍ය වන මහා පෝෂක හා සුද්‍ර පෝෂක නිසි ප්‍රමාණයන්ගෙන් දීර්ඝ කාලයක් තුල නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය තමයි අපි පෝෂණ ඌනතාවයක් කියලා කියන්නේ. මතකද පුතේ ඔයාලට, මහා පෝෂක, සුද්‍ර පෝෂක, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මේඳ අපි මහා පෝෂක කියලා හඳුන්වනවා. විටමින් හා ඛනිජ ලවණ සුද්‍ර පෝෂක වෙනවා. මේ මහා පෝෂක හා සුද්‍ර පෝෂක සිරුරට දෛනිකව අවශ්‍ය වන ප්‍රමාණයෙන් දීර්ඝ කාලයක් නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වය තමයි අපි කිව්වේ පෝෂණ ඌනතාවයක් කියලා. හොඳයි, එහෙනම් අපි බලමු මේ පෝෂණ ඌනතා නිසා ඇතිවන ගැටලු මොනවාද කියලා. ශරීර වර්ධනයේ දුර්වලතා ඇතිවීම, බුද්ධි වර්ධනයේ දුර්වලතා ඇතිවීම, ඉගෙනුම් දුර්වලතා ඇතිවීම, කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය අඩුවීම, ගර්භණී මවකට පෝෂණ ඌනතා හේතුවෙන් අඩුබර සහිත දරුවෙක් පවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ජීවන චක්‍රයේ සෑම අවධියකදීම නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍ය වෙනවා. මතකද ඔයාලට ජීවන චක්‍රයේ විවිධ අවදි අපි කතා කරා නේද? ලම්මාවිය, ලදරුවිය, යෝන්විය, ගර්භණීවිය, ශීරණවිය සහ මහලුවිය. මේ කියන ජීවන චක්‍රයේ සෑම අවධියකදීම අපි නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍ය වෙනවා. මතකද පුතේ ඔයාලට මේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විවිධ පෝෂණ විෂමතා වලින් පෙළෙනවා. නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පෝෂණ ඌනතා බහුලයි. මතකද අඩුබර දරුවපත් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ කොයි දිස්ත්‍රික්කේද? නුවරඑළි දිස්ත්‍රික්කේ. හරි දුවේ පුතේ, අපි එහෙනම් බලමු මේ පෝෂණ ඌනතා යටතේ තියෙන දුෂ්පෝෂණය කියන්නේ මොකක්ද කියලා. ආහාර මඟින් ගනු ලබන ශක්ති සංඝටක, ප්‍රෝටීන හා වෙනත් පෝෂක සංඝටක ඌනවීම හෝ අතිරික්තය නිසා ඇතිවන තත්ත්වය තමයි අපි දුෂ්පෝෂණය කියලා හඳුන්වන්නේ. මොකක්ද ඌනවීම හෝ අතිරික්තය? පෝෂක සංඝටක ඌනවීම හෝ අතිරික්තය නිසා ඇතිවන තත්ත්වය තමයි අපි එතකොට දුෂ්පෝෂණය කියලා කියන්නේ. මේ දුෂ්පෝෂණය කොටස් දෙකයි, මන්ද පෝෂණය සහ අධි පෝෂණය. මොකක්ද එතකොට අධි පෝෂණය කියන්නේ? දෛනිකව ශරීරයට ලැබිය යුතු පෝෂක ප්‍රමාණයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම නිසා තමයි අධි පෝෂණය ඇති වෙන්නේ. මේ අධි පෝෂණය නිසා අධි බර හා ස්ථූලතාවය ඇති වෙනවා. එහෙනම් දැන් බලමු අපි අධි පෝෂණය ඇතිවීම කෙරෙහි බලපාන කරුණු. ඉහළ කැලරිය ප්‍රමාණයක් සහිත අඩු පෝෂණ තත්ත්වයක් ඇති ආහාර ගැනීම, ඒ වගේම ව්‍යායාම නොකිරීම. ඒක විශේෂයි නේද පුතේ? අපි වෙලාවකට වෙලාව තිබ්බත් හරි කම්මැලි ව්‍යායාම කරන්න, නැත්තම් කාර්ය බහුලයි. ඔයාලා ඉස්කෝල් යන කාලවල එහෙම ඉස්කෝලේ යනවා, ඒ ඇරිලා ටියුෂන් යනවා. එහෙම වුණහම ව්‍යායාම කරන්න කාලයක් නැති වෙන්න පුළුවන්. ඒ වුණත් මේ ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ අධි පෝෂණයෙන් වැළැක්වීමට. ඒ වගේම තමයි මේදය හා සීනි බහුල ලෙස අඩංගු ක්ෂණික හා සකසන ලද ආහාරවලට පුරුදු වීම. ඒ වගේම ආපනශාලා හෝටෙල් වලින් ගෙන ආහාර නිතර අනුභවයට පුරුදු වීම. අපි හරි ආසයිනේ නේද දුවේ පුතේ, ගෙදර කෑම එකට වඩා හෝටලයකට ගිහින් ආපනශාලාවකට ගිහින් ඒ ප්‍රණීත කෑම එකක් අනුභව කරන්න. කලින් පාඩෙනුනුත් කිව්වා නේද, එම ඉඳහිට අපි ඒ වගේ පුරුද්දක් ඇති කරගත්තට කමක් නෑ. ඒ වුණාට නිතර නිතර ආපනශාලාවලින් හොටෙල් වලින් ගේන කෑම අනුභව කරොත් අපිට වැඩි ශක්ති ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා. ඒ වගේම තමයි පැණි බීම වර්ග සඳහා වැඩි නැඹුරුවක් ඇතිවීම. මොනවද මේ පැණි බීම වලින් ලැබෙන්නේ? හිස් කැලරි ප්‍රමාණයක් විතරයි අපිට මේ පැණි බීම වලින් ලැබෙන්නේ. ඔයාලට මතකද පැණි බීම වීදුරුවක සීනි 8ක් 9ක් අතර ප්‍රමාණයක්, සීනි තේ හැඳි 8ක් 9ක් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා කතා කරලා තියෙනවා. එහෙම එතකොට දවසකට මේ පැණි බීම වීදුරු 2-3ක් බිව්වොත් අධික සීනි ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබෙනවා නේද? ඒ වගේම තමයි දුවේ පුතේ, රෝල් එකක් කෑවොත්, රෝල්ස් එකක් කෑවොත් එහි ශක්තිය දහනය සඳහා අපි කිලෝමීටර් එකක්වත් ඇවිදීම අවශ්‍යයි කියනවා. සමහර විට අපි දවසකට මේ සෝටිස් වර්ග 2-3ක් විතර අනුභව කරන්න පුළුවන් නේද? එහෙම වුණහම මේ පැණි බීම බීපුහම, එහෙම නැත්තම් මේ සෝටිස් වැඩි වැඩියෙන් කාපුහම අධික ශක්ති ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබෙනවා. මෙලෙස ආහාර මඟින් ශක්ති ප්‍රමාණයක්, අධිශක්ති ප්‍රමාණයක් ශරීරයට ලබා දීමෙන් හා ව්‍යායාමවල නොයෙදීම නිසා වැඩිපුර ඇති ශක්තිය මේඳේ බවට පත් වෙලා මේඳ පටක තුල තැම්පත් වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ස්ථූලතාවය ඇති වෙන්නේ. මතකද ඔයාලට මේ ස්ථූලතාවය කෙරෙහි බලපාන කරුණු තමයි මම කතා කරේ. ඒ වගේම දුවේ පුතේ, මේ ස්ථූලතාවය නැත්තම් අධිපෝෂණය කියන එක ලෝකේ ප්‍රබල පෝෂණ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ ස්ථූලතාවය නිසා ඇතිවන තත්ත්වයන් මොනවද කියලා. ස්ථූලතාවය නිසා බෝ නොවන රෝග රැසක් ඇතිවීමේ අවධානම තියෙනවා. අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, මානසික ආතතිය, ඒ වගේම විවිධ සමාජමය ගැටලුවලට පවා මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන උස්සට සරිලන බරක් පවත්වාගෙන යෑම සඳහා. මතකද පුතේ, උසට සරිලන ලෙස පුද්ගලයෙකුගේ ශරීරයේ තිබිය යුතු බර අපි ශරීර ස්කන්ධ දර්ශකයෙන් මනිනු ලබනවා. මතකද ශරීර ස්කන්ධ දර්ශකය? එහෙමත් නැත්නම් BMI යගේ හොයන්නේ කොහොමද කියලා. ශරීරයේ බර බෙදෙනවා උසේ වර්ගෙන්. කොහොමද අපි මේක හොයන්නේ? ශරීරයේ බර කිලෝග්‍රෑම් වලින් ගන්නවා, උස මීටර් වලින් සකස ගන්න ඕන. ඒ කරලා ශරීරයේ බර බෙදෙනවා උසේ වර්ගෙන්. හොඳයි, බෙදලා බලන්නකෝ ඔයාලගේත් උසයි බරයි දන්නවා නම් BMI යගේ කීයද කියලා. BMI යගේ 18.5 24.9 අතර නම් අපි කියනවා ඒ උසට සරිලන බරක් තියෙනවා කියලා. ඒ වගේම BMI යගේ 18.5ට වඩා අඩු නම් උසට අනුව බර අඩුයි. එහෙම අවස්ථාවක මන්ද පෝෂණයට පවා ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අවස්ථාවක අපේ ශරීරයේ බර වැඩි කරගත යුතුයි. ඒ වගේම BMI යගේ 25 30 අතර නම් අපි කියනවා ඒ උසට අනුව බර වැඩි. බර පාලනය කරගත යුතු මට්ටමක තමයි පවතින්නේ. තවත් තියෙනවා නේද? BMI යගේ 30ටත් වැඩි අය ඉන්නවා. ඒ කියන්නේ අපි ස්ථූලතාවයෙන් පෙළෙනවා. එහෙම අයනම් අතිශයින්ම ශරීරයේ බර අඩු කරගත යුතුයි. හොඳයි දුවේ පුතේ, ඒ වගේම අපිට මේ ස්ථූලතාවයේ තීරණය කරන තවත් සාධකයක් තියෙනවා. මොකද්ද මේ? මතකද? ඉනහා උකුල වට ප්‍රමාණය අතර අනුපාතය සෙවීමේ. කොහොමද අපි මේ ඉනහා උකුල අතර අනුපාතය හොයන්නේ? ඉන වට ප්‍රමාණය බෙදනවා උකුල වට ප්‍රමාණය. එතකොට පිරිමි අයගේ නම් මේ අගය 0.9ට වඩා අඩු වෙන්න ඕන. ගැහණු අයගේ නම් 0.8ට වඩා වැඩි වෙන්න ඕන. මේ අගයන්ට වඩා වැඩි නම් අපි කියනවා බර වැඩි කියලා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. ඔයාලට මතකද මේ බර වැඩි නම් අපි කියනවා අපේ ශරීරයේ හැඩය ඇපල් ගෙඩියක හැඩය ගන්නවා කියලා. විශාල උදරයක් නේද? ඒ தත්ත්වය අපි ව්‍යායාම ආහාර පාලනය කිරීම මඟින් මේ අගය අඩු කරගන්න පුළුවන්. ඒ කරලා අපිට අපේ සිරුරේ හැඩය පෙයාස් ගෙඩියක හැඩැති සිරුරක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට කොහොමද සිරුර සාමාන්‍ය උදරයක් හා තරමක් විශාල තට්ටම් සහ කලවා වලින් යුක්ත වෙනවා? මේ විදිහට අපි ශරීර ස්කන්ධ දර්ශකයට අනුව බර පාලනය කරගත්තොත්, ඒ කියන්නේ උසට අනුව අපි බර පවත්වාගෙන ගියොත් අපිට මේ බෝනවන රෝගවලින් ආරක්ෂා වෙලා නිරෝගී දිවි පෙවතා ගත කරන්න පුළුවන්කම ලැබෙනවා.